Honorable Sujit Sanjay Pereira.
ගෞරවනීය කතානායකතුමනි, කලක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා මේ රට විශාල සේවයක් කරපු හිටපු බැති අමතුරු කීප දෙනෙක්ගේ ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධව අදහස් දක්වන ලැබීම ගෞරවයක් ඇට සලකනවා. මම මුලින්ම කතා කරුවොත් ගරු රුක්මන් සේනානායක මැතිතුමා ගැන. අපි දන්නවා මේ රටේ හිටපු ඉතාම වැදගත් ඒ වගේම කීර්තිමත් දේශපාලනඥයෙක් ඇටස මෙතුමා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් ඇට අපිට දේශපාලනේ හඳුන්වන්න පුළුවන් මහත්මයෙක් කියන එකත් මම නැවත මතක් කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා එතුමා දේශපාලනයට සම්බන්ධ වෙන්නේ මේ රටේ විශාල වැඩ කොටසක් කරපු කීර්තිමත් දේශපාලන පවුලක සමාජිකයෙක් හැටියට. අපි දන්නවා මේ රට නිදහස ලබා ගන්න ඒ වගේම මේ රටේ කෘෂිකර්මයේ වෙනුවෙන් විශාල සේවාවක් කරපු ගරු ඩී.එස්. සේනානායක අපේ ප්‍රථම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මුණුබුරෙක් හැටියටත් ඒ වගේම මේ රටේ බද්දුන් පියා හැටියට විරුවත්ගාවලිය ලක් ඒ වගේම මේගේ දුහි දුප්පත් ජනතාව වෙනුවෙන් ඉතාමත් හොඳින් කටයුතු කරපු අපේ ඩඩ්ඩි සේනානායක මැතිතුමාගේ මුණුබුරෙක් හැටියට තමයි එතුමා දේශපාලනට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි දන්නවා එතුමා විශේෂයෙන්ම ගරු ඩඩ්ඩි සේනානායක මැතිතුමාගේ හදිසි අභාවයත් එක්ක තමයි දේශපාලන පිවිසෙන්නේ 1973. ඉතින් 73 අතුරු මැතිවරණයට ඉදිරිපත් කරනකොට එතුමා ඉතාම තරුණ නායකයෙක් හැට තමයි ඒ අවස්ථාව ඉදිරිපත් වුණේ. ඉතින් අපි දන්නා තරමින් එදා මං හිතන්නේ එතුමාට 73 මැතිවරණයට ඉදිරිපත් වෙනකොට ලොකු අභියෝගයක් තිබුණා. මං හිතන්නේ ඒ වෙලාවේ එවකට හිටපු රජය නොයෙකුත් ආකාරයේ භීෂණයන් ඒ වගේම නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තමයි එදා එතුමායි සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කරගත්තේ කියන එකත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඉතින් එතුමා එදා කැපී පෙනෙන තරුණ නායකයෙක් හැට තමයි එක්සත් ජාතික පක්ෂය තුළ කටයුතු කෙරුවේ. නමුත් පක්ෂය තුළ ඇති ඇති යම් යම් ප්‍රශ්න නිසා එතුමාට සමහරක් වෙලාවදී දැඩි දේශපාලන අසාධාරණයක් සිද්ධ වුණා කියන එකත් අපිට මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. කෙසේත් එතුමාට 1977 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ අපේ රටට ලොකු පාඩුවක් ඇට මම මේ අවස්ථාවේදී කල්පනා කරන්න ඕනේ. පසුව එතවසකින් එතුමා කලක් දේශපාලනයේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට හිටියේ නැහැ. නමුත් ක්‍රියාකාරීව මං හිතන්නේ යම් යම් අවස්ථාවල්දී සාධනීය අවස්ථාවල්දී මේ රටේ ප්‍රශ්න වලට බැදියත් වෙන්න එතුමා කටයුතු කෙරුවා. ඉතින් ගරු කතානායකතුමනි අපිට මතක් වෙනවා විශේෂයෙන්ම 1988 89 මේ රටේ දේශපාලන භීෂණයක් පැවතිච්ච අවස්ථාවේදී අපි දන්නා විශේෂයෙන්ම රජයත් ඒ වගේම අනිකුත් කණ්ඩායමුත් පාර්ශවයන් රජයත් එක්ක නොයෙකුත් ආකාරයේ අරගල කරද්දී ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියා කරද්දී ඒ වගේම අපේ තරුණ පරපුර අපේ රටට අහිමි වෙන අවස්ථාවේදී එතුමා කෘතාර්ථ දේශපාලනඥයෙක් හැටියට ඒ අවස්ථාවන් තුළ මේ ප්‍රශ්න සමතේ පත් කරන්න බොහොම ක්‍රියාකාරී වැඩ කටයුතු කරුවා කියන එක අපිට මතක් වෙනවා. මොකද එදා එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් එක්කත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායකයොත් එක්ක මේ සාම සාකච්ඡා ඇති කරලා යම්කිසි එකඟතාවයක් ඇති කරලා මේ මිනිමැරුම් ටික නතර කරන්න එදා මං හිතන්නේ එතුමා සුවිශේෂී උත්සාහයක් දැරුවා. ඒ වගේම කාර්යභාරයක් දැරුවා කියන එක මම මේ අවස්ථාවේදී අපි මතක් කරන්න එතුමාට ගෞරවයක් හැටියට. ඊට පස්සේ එතුමා නැවත වරක් දේශපාලනට පැවිසෙනවා. අපේ ගරු ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපතිතුමා යටතේ 1989 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඉතින් එතෙන්දී අපි දන්නවා එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජයග්‍රහණය කෙරුවා. ඒ ජයග්‍රහණය කරලා අපි දන්නව තරමින් එතුමා තමන්ගේ සීයා ඒ කියන්නේ වී.එස්. සේනානායක මැතිතුමා ඇති කරපු ගෝවිජන ව්‍යාපාරය නැවත වරක් ශක්තිමත් කරන්න ඒකට යම්කිසි වටිනාකමක් ලබා දෙන්න විශාල කාර්යභාරයක් ඒ පොළොන්නරුව ප්‍රදේශයේ ගෝවි ජනතාවත් එක්ක එතුමා කටයුතු කරුවයි කියන එකත් මේ අවස්ථාවේදී අපිට සිහිපත් වෙනවා. ඉතින් එතුමත් එක්ක අත වශයෙන්ම ඉතාමත් කිට්ටුවෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණේ එතුමා කෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තරගයට ඉදිරිපත් වෙන්න 2004 තමයි කෑගල ප්‍රදේශයට ආවේ. එතුමාට අත වශයෙන් මේකේ උරුමයක් තිබුණා. තමන්ගේ සීයා ඒ වගේම තමන්ගේ සුළු පාප්පා ඒ වගේ මහප්පා යටතේ ඇවිතිච්ච ඒ දේශපාලන පන්රයත් එක්ක එතුමා කෑගල දිස්ත්‍රික්කයට ආවා. ඒ කෑගල් දිස්ත්‍රික්කයේ මම හිතන්නේ එතුමා ඒක අවස්ථානුකූලව වාර්තාගත මනාප සංඛ්‍යාවක් කරන් දිස්ත්‍රික්කයේ පළවෙනි හැටියට එතුමා එදා පත් උනායි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ අවස්ථානුකූලව මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයට තේ ආණ්ඩුවක් පිටවන්න අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව ලැබිච්ච අවස්ථාවේදී මම හිතන්නේ අපේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ ඒ අවස්ථාවේදී තේරිම උනේ එතුමාට ගැළපෙන එතුමා කැමති විෂය තමයි විශේෂයෙන් පාරිසරික හා වනජීවි වගේම ස්වාභාවික සම්පත් අමාත්‍යවරය හැටියට තමයි එතුමාට කටයුතු කරන්න එතුමා ඒ අවස්ථාවේ අවස්ථාව ලබා දුන්නේ. ඒකට සුවිශේෂී කාරණාවක් අපි දකිනවා. මොකද රුක්මන් සේනානායක මැතිතුමා ඒ අවස්ථාව අපි දන්නවා දේශපාලන එන්න ඉසා කුඩා කාලේ තරුණ අවදී ඉඳන්ම තම දේශපාලනට ආපු අවස්ථාවේදී විශේෂයෙන් පරිසරයට ඒ වගේම වනජීවීන්ට ඒවගේම අපි දන්න අනිකුත් හැම පැත්තටම පරිසරය ගැන බොහෝම ආදරෙන් කැක්කුමින් කටයුතු කරපු නායකයෙක්. තමන්ට දේශපාලන ඉන්න ඇති කාලේ මට මතකයි විශේෂයෙන්ම මේ ලංකාවේ අලි ඇතුම් පරපුර රැකගන්න ඒ වගේ වනජීවීන් රැකගන්න විශාල කාර්යභාරයක් කෙරුවා. අපිට මතක් වෙන එකපාරක් මට මතකයි යාලපදේශයේ සංචාරය කරනකොට එදා මං හිතන්නේ වැඩි නියඟයකින් ඒ සත්තුන් ලොකු පීඩාවට ලක් වෙලා ඉන්න අවස්ථාවේදී රුක්මන් සේනානායක මහත්තයා මං හිතන්නේ පෞද්ගලිකව තමන්ගේ වියදමෙන් තමන්ගේ වාහන ඒ වගේ බෞසරයත් යොදලා ඒ ප්‍රදේශයේ වන සතුන්ට බීමට අවශ්‍ය කරන ජලය සපා දෙන්න ලොකු කැපකිරීමක් ලොකු වියදමක් දරලා ඒ සතුන්ට ආදරය කරලා ඒ කටයුත්ත කරන්නත් එතුමා කටයුතු කෙරුවයි කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඉතින් මම එතුමා ගැන විශේෂ දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශපාලන පරපුරේ ගරුත්වය ඒ වගේ මහත්මා දේශපාලනයේ අකුරටම පිරිපැද්ද දේශපාලන නායකයෙක් කිසිම අවස්ථාවක අපි දන්නවා අද වර්තමානයේ දේශපාලන නායකයන් නොයෙකුත් ආකාර චෝදනා තියෙනවා. වර්තමානයේ ගත්තොත් එimhe හැමදාම දේශපාලනඥ කියන හොරු ඒ වගේ වංචාකාරයෝ කියලා ඉවෙල්ලා යම් කිසි හඳ කැසීමක් හඳුන්වා දීමක් කරන අව යුගයක එතුමාට මං හිතන්නේ කිසිම අවස්ථාවක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එතුමා අහවල් දේ මුදලක් වංචා කරව රටට පාඩුවක් කෙරුවයි කියලා. ඒ තරම් මං හිතන්නේ සුවිශේෂී ලෙස ඒ දේශපාලන පරපුරේ උරුමේ එහෙම නැත්නම් දේශපාලන පරපුරේ කීර්තිය එතුමා රැකගන්න කටයුතු කෙරුවයි කියන එක මම මතක් කරන්න ඕනේ. ඉතින් එතුමාගේ දේශපාලනයේ යෑමෙන් අපි දන්නවා එතුමාගේ මුණුපුරන් කීප දෙනෙක් දේශපාලනට සම්බන්ධ වුණා. ඒ අතරින් මට මතකයි වසන්ත සේනානායක මැතිතුමා එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කෙරුවා. ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා පාර්ලිමේන්තුවට පැමිණුණා. ඊට පස්සේ අපි දන්නවා කෑගල දිස්ත්‍රික්කයේ එතුමත් එක්කත් මට දේශපාලනය කරන්න අවස්ථාව ලැබුණා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ. ඉතින් එතුමත් මම දන්නවා විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්න ඕනේ පරපුරේ ගරුත්වය නිරතුරුව ආරක්ෂා කරනවා. කොයිම අවස්ථාවක කාටවත් චෝදනා කරන්න පුළුවන් කමක් නැති විදිහට තමයි එතුමා කීර්තිමත් ලෙස ඒ දේශපාලන කටයුතු වල නියතලා හිටියේ. අනිත් පැත්තෙන් ගත්තොත් මං හිතන්නේ තවත් මුණුපුරේ කැටේට රුවන් විජේවර්ධන මැතිතුමා ඒවකට රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හැටියට 2015 ඉඳන් 2019 වෙනකන් කටයුතු කෙරුවා. එතුමත් ඒ වගේම අපි දන්නවා වචනේ පරිසමාප්තත්වයෙන් මහත්මා දේශපාලනය කළා. වැදගත් දේශපාලන චරිතයක් යට තමයි අපි රුවන් විජේවර්ධන මැතිතුමත් කටයුතු කෙරුවේ කියන එක මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්න ඕනේ. ඉතින් මේක ඉතාමත් දේශපාලනය කරන කට්ටියට මං හිතන්නේ මේගොල්ලන්ගේ කියවීම මේ පරම්පරාවේ කියවීම මම හිතා ඉතාමත් වැදගත් වෙනවා. කොහොමද රටට සේවය කරන්නේ වංචාවෙන් දූෂණයෙන් තොරව කීර්තිමත් ලෙස අපේ රටේ ජනතාවට සේවය කරන්නේ කොහොමද කියන එක ගැන හොඳ ආදර්ශයක් ලබා දීපු දේශපාලන පරපුරක් ඒක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතින් අවසාන වෙලා එතුමාගේ ගැන විශේෂයෙන්ම අපේ රුක්මන් සේනානායක මැතිතුමත් ඒ ගැන එතුමාගේ ශෝකය මේ අවස්ථාවේ අපේ පවුලේ සියලුම දෙනාටම පිරිනමන්න කියලා එතුමාට මං හිතන්නේ නිර්වාණ සම්පන්නී මේ අවස්ථාවේදී මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ අපි දන්නවා විශේෂයෙන්ම සිරිනාද මෙල් එතුමා ගැන පොඩ්ඩක් වචනයක් කතා කරන්න ඕනේ. මොකද එතුමාත් අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනය කෙරුවා. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ 1977 මේ රටේ දේශපාලනයේ මම හිතන ලොකු විපර්යාසයක් ඒ වගේ වෙනසක් කරන්න බොහොම කැපියලා කැපවිලා කියන්නේ නිහඬ චරිතයක් ඇටියට දේශපාලනයේ තිරේ පිටපසින් දා සුවිශේෂී කාර්යභාරයක් එදා 77 සුවිශේෂී ජයග්‍රහණය ලබන්න මං හිතන්නේ විශාල කාර්යභාරයක් කරපු නායකයෙක්ට තමයි අපිට සිරිනාල්ද මල් මහත්මයා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ස්වර්ණම යුගය මං හිතන්නේ කියන කිව්වොත් එමෙදා ජාතික සේවක සංගමය මේක තමයි මම හිතන්නේ වැඩිම සමාජික සංඛ්‍යාවක් හිටපු සමිතිය හැටියට තිබුණේ. ඉතින් ඒකේ නායකත්වය ලබා දෙන්න කටයුතු කෙරුවෙත් සිරිනාල්ද මල් මැතිතුමා. එතුමා ඒ තරම් කම්කරුව නායකයෙක් හැටියට එදා මං හිතන්නේ රජයේ බල ගත්තට පස්සේ රජයේ සමාජික කියලා යම් යම් අසාධාරණකම් වෙච්ච වෙලාවේ ඒ වගේම රජයේ මැති අමතුරුන්ගේ මැදිහත් වීමෙන් ඒ වගේම වෘත්තීය සමිති වලට යම් යම් බලපෑම් අසාධාරණකම් වෙනකොට එතුමා රජයේ කියලා බැලුවේ නැහැ. මට හොඳට මතකයි ඒ කාලේ අපි කුඩා අවදී ඉන්නකොට ඒ රජයේ කියලා රජයේ ඇමතිවරුන්ගේ බලපෑම එහෙම නැත්තම් රජයේ තීරණය කියලා ඉවරලා එතුමා පස්සට යන්න සූදානම් වුණේ නැහැ. එතුමා ඒ අවස්ථාවේදී අසාධාරණයක් වුණා නම් අනිවාර්ය වෘත්තීය සමිති නායකයෙක් හැටියට රජයේ පැත්තද එහෙම නැත්නම් මම මේ කොයි පැත්තද කියලා බැලුවේ නැහැ. මගේ සමිතියේ සමාජිකයා ඒ සමාජික රැකගන්න මම ආණ්ඩුවත් එක්ක උනත් හැප්පෙන සූදානම් කියලා තමයි ඒ වෘත්තීය සමිතියේ නියම නායකයෙක් හැට එතුමා කටයුතු කෙරුවේ කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් එතුමාත් එක්ක අපි ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා 2015 ඒ කියන්නේ 2019 වසර කාලේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් හැට එතුමා පාර්ලිමේන්තුවට ආවා. ඉතින් එතුමා නිරන්තරයෙන් අපිත් එක්ක සාකච්ඡා කෙරුවා විශේෂ පාර්ලිමේන්තු තුලත් ඒ වගේම ලොබියේ එළියේ ඉන්න කොටත් එතුමාගේ මම හිතන ගොඩාක් අදහස් උදහස් මොකද මමත් ලංකා ජාතික වතුකම්කරු සංගමයට සම්බන්ධ වෙලා ඉන්න වෘත්තීය සමිතියේ උපසභාපතිවරයෙක් හැටියට එතුමා මං හිතන්නේ මේ කෘතිය සමිති කටයුතු කරන ආකාරය, ඒ වගේම සේවකයෝ ගැන බලන ආකාරය, සේවකගේ අයිතිවාසිකම් සම්බන්ධව සටන් කරන ආකාරය ගැන අපිට හොඳට කරුණු උපදේශ ලබා දුන නායකයෙක් කියන එකත් මට මේ අවස්ථාවේදී එතුමාට ගෞරවයක් ඇට සිහිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතුමාට මං හිතන්නේ මම කතා කර දීර්ඝ වශයෙන් කතා කරන්නේ, එතුමා මේ රට සේවය කරපු ප්‍රදේශ සේවය කරපු දේශපාලන නායකයෙක්. එතුමාටත් අපි නිර්වාණ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව එතුමාගේ පවුලේ මං හිතන්නේ එතුමාගේ පවුලේ සමාජිකයන් අතරේ එතුමාගේ වැඩපිළිවෙල, ඒ වගේම එතුමාගේ ඔය දේශපාලන ගමන් මඟ ඉදිරියට ගෙනියන්නට අද එතුමාගේ පුතා විශේෂයෙන්ම අපේ ගායන් ද මෙල් මැතිතුමා අද මං හිතන්නේ කැස්බා වාසනේ අපේ සමග ජන බලවේගයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනවා. මම විශ්වාස කරනවා එතුමාටත් මං හිතන්නේ එතුමාගේ පියාගේ වැඩ පිළිවෙලට ගෙනියන්න ඔළුවන් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව අපි දන්නවා අනිත් පැත්තෙන් ගත්තොත් රෙජිනෝල් පෙරේරා ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, එතුමා ගැනත් මං හිතන්නේ අපිට අහලා තියෙන විදිහට මට ළඟින් ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් එතුමාත් මං හිතන්නේ 1983 දේශපාලනයට සම්බන්ධ වුණේ, 1983 දේශපාලනට සම්බන්ධ වෙලා තියෙන්නේ නගර සභාවේ සභාපති පාදේ නගර සභා මන්ත්‍රීවරයෙක් හැටියට. පසුව එතුමා නගර සභාවේ සභාපතිවරයා වාසි වත්තල මාබෝල නගරාධිපතිවරයා වශයෙන් සභාපතිවරයා වශයෙන් පත් වෙලා තියෙනවා. ඒ පත් වෙච්ච වෙලාවේ මම හිතන්නේ මුළු ලංකාවේ නගර සභාවලට, ඒ වගේම සුළු නගර සභාවලට ඉතාමත් හොඳ ආදර්ශයක් දීලා තියෙනවා. ඒ වගේම ආදර්ශමත් නගර සභාවක් බවට පත් කරන්න ඒ වත්තල මාබෝල නගර සභාව එතුමාගේ හැටියට එතුමා කටයුතු කරලා රටට ආදර්ශයක් දීලා තියෙනවා. ඒකේ මම හිතන්නේ ඒකේ හේතුව නිසාම එදා ප්‍රේමදාස මහත්තයා මම හිතන්නේ ඒක දැක්කා. මොකද පලාප්පාලන නිවාස ඉදිකිරීම අමාත්‍යවරු හැටියට තමයි එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයා කටයුතු කිරි අග්‍රාමාත්‍යවරයාට අමතරව. ඉතින් එතුමා හඳුනගත්තා මෙතුමල්ලගේ තියෙන සුවිශේෂී හැකියාව. ඒ හැකියාව හඳුනගත්ත නිසා තමයි එතුමාට ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලබා දෙන්න තරම් එතුමා කෘතවේදී වුණේ. මොකද එතුමාගේ දක්ෂතාවයෙන් හඳුනගත්ත නිසා. ඒ නිසා මම හිතන්නේ ඒත් වාසෙත් එතුමා සෑහෙන සේවාවක් ගම්පා දිස්ත්‍රික්කයට, ඒ වගේම මහර ආසනයට කෙරුවා. ඒ හේතුවෙන් නිසාම 1994 නියෝජ්‍ය කතානායකතුමනි නැවත වරක්, ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රබල නායකයෝ ඉන්නේදී පස් හතරවෙනි ස්ථානයට තමා මනාප ඡන්ද 87,000ක් අරගෙන ඒ වෙලාවේ පාර්ලිමේන්තුවට පැමිණලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ එතුමාට වැඩ කරුත්ත දීර්ඝ කරන්න හම්බුනේ නැහැ. මම හිතන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් නම් එතුමාට මම හිතන්නේ මේ ප්‍රදේශයේ ගෞරවත්වය, මේ ප්‍රදේශයේ ඉන්න හැතෝලික ජනතාව විතරක් නෙමෙයි ආගම් බේදෙන්තරෝ හැම කෙනාගේම ගරුත්වය නිතැතින්ම හිමි වෙච්ච නායකයෙක්ට තමයි ව්‍යවස්ථාව හඳුනන්නේ. එතුමාගේ දරුවොත් මම හිතන්නේ පුතා දියණියන් ඇතුළු කීප දෙනෙක්ම නීතිඥ වෘත්තියට සම්බන්ධ වෙලා දැනට මම හිතන්නේ විශාල සේවාවක් මේ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ ජනතාවට කරනවා. ඉතින් එතුමාටත් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපේ සංවේගීය මේ අවස්ථාවේ පිරිනමනවා. ඒ වගේම එතුමාටත් මෝක්ෂ සුවය අත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම ඊගාවට අපේ එම්මයි ඉලියාස් මහත්මයා ගැන, එතුමා ගැන නැත්ත වශයෙන්ම වැඩි කරුණු කාරණා අපි දන්නේ නැහැ. මේ දැරිච්ච තොරතුරු අනුව එතුමාත් මං හිතන්නේ දේශපාලන සම්බන්ධ වෙලා තිබුණේ නොයෙකුත් ආකාර ප්‍රශ්න සහගත තත්ත්වයන්ට පත් වෙලා තිනොට යාපනයේ ප්‍රදේශයේ නියෝජනය කරලා ඒ වෙලේ අවතන් වෙච්ච පුද්ගලයෙක් හැටියට පුත්තල බිඳගෙන තමයි එතුමා දේශපාලනය කරලා තියෙන්නේ. ඒ වගේ මේ අවතන් වෙච්ච පුද්ගලයෙගේ නියෝජිතයෙක් හැටියට එතුමා පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට එනවා. ඒ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා පාර්ලිමේන්තුවෙත් මං හිතන්නේ ඒ අය වෙනුවෙන් විශාසයෙන්ම අවතන් විවාගේ ප්‍රශ්නය, ඒ වගේම තත්ත්වවාදයට ගොදුරු වෙච්ච අයගේ ප්‍රශ්න සම්බන්ධව නිරන්තරයෙන් කතා කරලා තියෙනවා. ඊට පස්සේ 2023 පාර්ලිමේන්තු නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපති ධුර අපේක්ෂකෙක් හැටත් කීප වතාවක් එතුමා තරඟ කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අවසානයේ එතුමා අවාසනාවට වගේ පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ එතුමාට මම හිතන්නේ මේක මේ ඉදිරියට යන්න හම්බුනේ එතුමා එතනදී හදිසි අභාවයට පත් වුණා. ඉතින් එතුමාටත් අපේ එතුමාටත් එතුමාගේ පවුලේ අයටත් අපේ ශෝකය මේ අවස්ථාවේදී පිරිනමනවා. එතුමාත් අදහන ආගම අනුව එතුමාටත් අල්ලා දෙවියන්ගේ ඒ පිහිට ලැබේවා කියලා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මාගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම සුදුසුයි.